අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යද්දං සබ්බ සංඛාර සමතෝ සම්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං මේ ශාන්තය මේ ප්‍රණීතේ නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම තණ්හාව ක්ෂය කිරීම නිවැල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බාණය ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාණ යන මාතෘකාව යටතේ පැවැත්වෙන දේශනා මාලාවේ 32 වෙනි දේශනයයි මේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නමින් හැඳින්වෙන ධර්ම කොට්ඨාස 7 සංග්‍රහ වී තිබෙන්නේ ඊටාත්ම ප්‍රායෝගික වූ ක්‍රමානුකූලත්වයකින් යන අදහස පසුගිය දේශනයේදී අපි ඉදිරිපත් කළා. ඊට සාධක වශයෙන් එක් එක් ධර්ම කොට්ඨාසය තුළ ඇති ක්‍රමවත් අභ්‍යන්තර සංවිධානයත් ඒ ධර්ම කොට්ඨාස එකිනෙකට සම්බන්ධ වී ඇති ආකාරයත් තරමක් දුරට විස්තර කළා. සතර සතිපට්ඨානයෙන් ලැබෙන සිහිය පිහිටුවා ගැනීම සතර සම්මප්පාදානයෙන් යෙදෙන සතරාකාර වීරියට හොඳ පදනමක් වන හැටි සතර සම්මප්පාදානයෙන් කෙරෙන වීරියේ ක්‍රමානුකූල වැඩිම සතර ඉද්ධිපාද සකස් කර ගැනීමට උපකාර වන හැටි එදා අපි සෑහෙන පමණ සාකච්ඡා කළා. සතර ඉද්ධිපාද එහෙම නැත්නම් ඉද්ධිපාද සතර පිහිට කරගෙන ඉන්ද්‍රිය පහ සද්ධාදී ඉන්ද්‍රිය පහ මතු කර ගන්නා ආකාරය සාකච්ඡා කරමින් සිටියේදී අපට එදා දේශනේ නවත්තන්ට සිද්ධ වුණේ. ඡන්දය වීරය අධිෂ්ඨානය විමසුම් නුවණ යන කාරණා හතර යම්කිසි අභිමතාර්ථයක් ඉෂ්ට කර ගැනීමට සමෘද්ධ කර ගැනීමට පාදක කරගත හැකි බව එදා කළ විස්තරයෙන් සෑහෙන පමණ පෙනියන්න ඇති. සාමාන්‍යයෙන් මේ ඉද්ධිපාද හතර ඉර්ධිබල ලබා ගැනීමට වගේම නිවනටත් පොදුවේ උපකාර කරගත හැකි ධර්ම. නමුත් අර සද්ධාදී ඉන්ද්‍රිය පහ කෙලින්ම නිවනට අදාළ වූ ධර්ම කොට්ඨාසයක්. අන්න ඒ නිසා තමයි අර සද්ධාව ඒ සද්ධින්ද්‍රියේ සද්ධාව මුලට එනවා. ඒක අප කලින් සඳහන් කළ අර ඡන්දයට නැකම් කියන ධර්මයක් ඡන්දය හැටියට ඉද්ධිපාදවලදී අපට හමු වුණු ධර්මය තනෑකම් කියන ධර්මයක් හැටියට සලකන්න පුළුවනි මේ සද්ධාව. නමුත් මෙතන සද්ධා සද්ධින්ද්‍රියේ සද්ධාව හඳුන්වලා තියෙන්නේ උත්කෘෂ්ඨම මට්ටමකින්. අර සෝවාන් පුද්ගලයා තුල තිබෙන ඒ අචල හොඳ මුල් බැසගත් අර නිවිඨා මූලජාතා පතිට්ඨිතා දල්හා ආදී වශයෙන් කියවෙන ඒ හොඳ අචල ශ්‍රද්ධාවයි මෙතන මේ සද්ධින්ද්‍රියේ හැටියට හඳුන්වලා දීලා තිබෙන්නේ. ඊළඟට විරීන්ද්‍රිය නම් වශයෙන් බැලුවහම නම් විරිය කියන වචනය එකමයි. නමුත් මේ ඉන්ද්‍රිය தත්වයට එනකොට ඒකත් අපිට හිතා ගන්න පුළුවනි අර ඉද්ධිපාද වලින් පදම් වුණු සතර සම්මප්පාදාන වීරිය හැටියට. හොඳට පදම් වෙලා තහවුරු වුණු ශක්තිමත් වුණු වීරයක් එතන විරීන්ද්‍රිය නමින් තිබෙන්නේ. ඊළඟට සමාධි ගැන කියනවා නම් අර ඉද්ධිපාද භාවනා ගැන විස්තර කරනකොට කියවුණා පාඨයක්. ඒ පාඨයක සඳහන් වෙනවා ඡන්ද සමාධි, විරිය සමාධි, චිත්ත සමාධි, විමංසා සමාධි කියලා. එයින් මේ කියවෙන සමාධිය ඇත්ත වශයෙන්ම අර චිත්ත ඒකාග්‍රතාවක් ඒ වීරිය යෙදීම සඳහා අවශ්‍ය වන එක්තරා පාදක කරගත හැකි එක්තරා චිත්ත ඒකාග්‍රතාවක්. නමුත් ඊට වඩා බලවත් ඊට වඩා ප්‍රබල සමාධි මට්ටම සමාධි තත්ත්වය තමයි අර සමාධීන්ද්‍රිය හැටියට මෙතන පෙන්නුම් කරන්නේ. සමාධීන්ද්‍රිය හඳුන්වලා තිබෙන්නේ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන හතර හැටියට. මේ ධ්‍යාන හතර අර නිවනටත් උපකාර කරගන්න පුළුවන් විදර්ශනාවට නඟලා ඒවා නිවනට කෙලින්ම උපකාර කරගන්නත් පුළුවන් විදිය ධ්‍යාන. එපමණක් නොවේ එතන සඳහන් වෙනවා වොස්සග්ගාරම්මණං කරිත්වා ලබති සමාධින් ලබති චිත්තස්ස ඒකග්ගතං කියලා. ආර්ය ශ්‍රාවකයා ඒ වොස්සග්ගාරාමණ ඔස්සග්ග කියලා කියන්නේ නිවනටමයි අතහැරීම කියන අදහසයි. නිවන අරමුණු කරගෙන ලබන සමාධි හැටියට දක්වලා තියෙනවා සමාධින්ද්‍රිය. ඒ වගේම පඤ්චින්ද්‍රියත් හඳුන්වලා තිබෙන්නේ උත්කෘෂ්ඨ මට්ටමකින් චතුරාර්ය සත්‍ය පිළිබඳ ප්‍රඥාව, එහෙමත් නැත්නම් අර උද්‍යත්තගාමිනී අර නිබ්බේධිකා ප්‍රඥාව, විනිවිද දක්නා විදියේ විදර්ශනා ප්‍රඥාව හැටියට මෙතන හඳුන්වලා තිබෙන්නේ. අර ඉන්දිවාදයේදී අපට හමු වුණු අර විමංශා කියන විමසුම් නුවණ කියන ඒ ධර්මයට සමානයි අර්ථ වශයෙන් බලනකොට. නමුත් ඒක උත්කෘෂ්ඨ මට්ටමකින් පඤ්චින්ද්‍රිය මෙතන පෙන්වුම් කළ තියෙන ප්‍රඥාව. මෙතන අර මැදින් තිබෙන සතින්ද්‍රියත් ඉතාමත්ම වැදගත් කාර්යයක් ඉටු කරනවා. දැන් සතර සතිපට්ඨානේ නම් අර සතිය සතිය පිහිටුවා ගැනීම කියවෙනේ ඒ කොටස් වලදී යමක් ඒ හැටි හැටියට තීරුම් ගැනීම පමණයි. අමුතුවෙන් වැඩිය කරන දෙයක් පේන්නේ නැහැ මේ සතර සතිපට්ඨානේ. නමුත් මෙතන මේ සතින්ද්‍රිය මේ ඉන්ද්‍රිය தත්වයක් අධිපති தත්වයක් ලබාගෙන මෙතන වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. මොකද්ද? අර කලින් කිය කලින් දේශනාවේදී අපි සඳහන් කළ ආකාරයට අර දෙපැත්තකට අදින සද්ධාවත් ප්‍රඥාවත් වීරියත් සමාධියත් සමබර කළා. සමතාවකින් සමතා ඒක සමතාවකින් පවත්වා ගන්නවා. ඒකයි එතන සතින්ද්‍රියට අයිති කෘත්‍යය. මේ ඉන්ද්‍රිය සමතාව කියන එකේ විශේෂ ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවා. නිවන් සඳහා උත්සාහ කරන කෙනෙකුට මේ වචන වශයෙන් ඉන්ද්‍රිය සමතාව කිව්වට මේක ලොකු ගැටලු විදිහේ ප්‍රශ්නයක් වෙනවා සමහර විට. මේක ටිකක් තේරුම් ගන්න අපි අර එදා උපමාවට ගත්තු ඒ ගල් කුලම ඉදිරියට ගනිමු. අර ගල් කුලක් පෙරලීම පිළිබඳ අදහසක් එදා අපි සාකච්ඡා කළා. අර සතර සම්මප්පාදානින් කෙරෙන වීරයේ විවිධ මට්ටම් තේරුම් ගැනීමට චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති කියන අවස්ථා පහක් තේරුම් ගත්ත අපි අර ගල් කුලක් ඔසවල එහා පැත්තට පෙරළීමේ ඒ ප්‍රයත්නයට ඒකේ අවස්ථාවලට ඒ අවස්ථා අතුරෙන් අර අවසානයේට කියන පදහති කියන වචනයෙන් කියවෙන ප්‍රධාන වීරය ඇත්ත වශයෙන්ම වීරයේ උත්කෘෂ්ඨම මට්ටමයි. තාමත්ම උත්කෘෂ්ඨම తත්වය ප්‍රධාන වීරය. ඒක තරමක් වචනාර්ථ වශයෙන් උත්සලගුවොත් අපිට කියන්න පුළුවන් පෙරලා දමන වීරිය වගේ. ඒක නිකන් එහා පැත්තට පෙරලා දැමීමක් වගේ දෙයක් මේ ප්‍රධාන කියන එකෙන් හැඟෙන්නේ. ඒ පෙරලා දැමීම සඳහා ලොකු ගැම්මක් අවශ්‍ය වෙනවා. ලොකු උත්සාහයක් අවශ්‍ය වෙනවා. ඒ ප්‍රයත්නය කරන්නට වෙන්නේ එක්තරා විදිහක සීරුවෙන් යුතුව. සීරුව කියන සිංහල වචනේ අපි යොදන්නේ සීරුවෙන් කියන එක සති ස්වරූපයෙන්. සති ස්වරූපයෙන් ගත යුතු ප්‍රයත්නයකුයි මේ ප්‍රධාන වීරිය කියලා කියන්නේ. මක්නිසාද? දැන් අර ගල් කුල අණුව බැලුවොත් අර ගල් කුල බොහොම අමාරුවෙන් ඉස්සුවා. ඊළඟට අර අවදානම් තත්වයටත් අවදානම් තත්වයටත් ඒ පත් වෙන තරමට අර ගල් කුල හරියට අර ඔන්න මෙන්න යහට වැටෙන්න ඔන්න මෙන්න තිබෙද්දිත් සමහර විට තල්ලුවක් නැතුව මේක යහට කරන්න බැරි විදිහේ තත්වයක් ආවා. එතකොට අර කාය ජීවිත නිර්වේක්ෂක තමයි ඒ වීරිය යොදන්නේ. නමුත් ඒකත් සීරුවෙන් කළ යුත්තක්. මක් නිසාද? පමණට වැඩිය වීරිය යෙදුනොත් ඒ අවසාන ගැම්මේදී ඒ ගල් කුලත් එක්ක මෙහා පැත්තට වීසි වෙල යනවා. අඩුවෙන් වීරිය යෙදුනොත් ගල් කුලට යට වෙනවා, මෙහා පැත්තට පෙරලිලා. අන්න ඒක නිසා තමයි අර සමතාවක් අවශ්‍ය වෙන ඒ ප්‍රධාන වීරිය යෙදීමට කලින් අවසාන ගැම්ම ගැනීමට කලින් එක්තරා විදිහක සමබර කිරීමක් අවශ්‍ය වෙන, තුලනය කිරීමක් අවශ්‍ය වෙන. මෙන්න මේ සමතාව තුලනය කිරීම කියන අදහස අපට තේරුම් ගන්න පුළුවනි චංකී සූත්‍රයේන එක්තරා පාඨයකින්. මැදුම් සංගයේ චංකී සූත්‍රයේ සඳහන් වෙනවා යම්කිසි කෙනෙක්ගේ ධර්මයට ලං වෙලා ක්‍රමක්‍රමයෙන් ඡන්දය ඇති කරගෙන නිවන් සඳහා වීරිය දීම පිළිබඳ ඒ දීර්ඝ පාඨයක් සඳහන් වෙනවා. ඒ පාඨයේ මේ ඕන කරන හරිය මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. ඡන්ද ජාතෝ උස්සහති, උස්සහිත්වා තුලයති, තුලයිත්වා පදහති, අහිතත්වෝ සමානෝ කායේන චේව පරම සත්‍යං සච්චකරෝති පඤ්ඤායචනං අතිවිජ්ජ පස්සති කියලා. අතිවිජ්ජ පස්සති කියලා. ඡන්දජාතෝ කියන්නේ ඡන්දය හටගත් ඒ තැනැත්තා ඕනෑකම ඇති වුණාට පස්සේ ඡන්දජාතෝ උස්සහති, උත්සාහයක් යොදනවා. උස්සහිත්වා තුලේති, උත්සාහයක් යොදලා ඊළඟට තුලණය කරනවා. තුලේත්වා පදහති, අන්න තුලණය කරාට පස්සේ ප්‍රධාන වීරිය අර උත්කෘෂ්ඨ වීරිය යොදන්නේ. තුලේත්වා පදහති ඊළඟට පහිතත්වෝ සමානෝ, ඒ විදිහට ප්‍රධාන වීරිය යොදලා කායේන චේව පරම සත්‍යං සච්චිකරෝති, කයින්මත් මේ පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගන්නවා, ප්‍රඥාවිනුත් එය විනිවිද දකිනවා. එතකොට මෙතන අපිට මේ ඕන කරන තුලේති කියන වචනය අවාසනාවකට වගේ අටුවාවේ තෝරලා නම් තියෙන්නේ වෙන විදියකටයි. තුලේති කියන එක තෝරලා තියෙන්නේ පපංච සූදෙනී අටුවාවේ අනිච්චාදි වශයෙන් තීරේති. අර විදර්ශනා කෘත්‍යයක් හැටියට එතන දක්වලා තිබෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් තීරණය කිරීම කියන අදහසයි මේ තුලේනේ තුලේටි කියන වචනයෙන් තෝරලා තියෙන්නේ. නමුත් මෙතන යෙදিলা තිබෙන සන්දර්භය අනුව වාග් පරිසරය අනුව බැලුවාම මේක තිබෙන්නේ උස්සහති කියන වචනයටත් පදහති කියන වචනයටත් මැදින්. ඒක නිසා දැන් අපි මේ සඳහන් කරන අර තුලණය කිරීම සමබර කිරීමේ අදහසයි මෙතනින් ගත යුත්තේ. මේ වචනේ නියමාර්ථය ගත යුත්තේ අර සමබර කිරීම කිරා බැලීම වගේ දෙයක්. දැන් අර ගල් කොටයක් නම් අපි කිරා බැලීම කිව්වහම ඒක කරන්න බැරි වැඩක්. නමුත් අර ඔසවන පුද්ගලයා දන්නවා ඒකේ බර කොයි තරම් බරද කියලා. අන්න ඒක එතකොට ඒ පිළිබඳව දන්නවා මේ මීදියේ බරකට නම් මේ තරම් ප්‍රයත්නයක් අවශ්‍යයි. ඒකට අවශ්‍ය ඒ එක්තරා විදිහේ තුලණය කිරීමක් පුළුවන් වෙනවා. ඒ තුලණය කරන්න නම් ඒක උස්ස ගන්න ඕනේ ඉස්සෙල්ලා. ගල උස්සන්නේ නැතුව මේ ගොඩින් ඉඳගෙන බෑ ඒකට කොයි තරම් වීරියක් අවශ්‍යද කියලා කියන්නේ. අන්න ඒ වචනේ හැඟිනවා උස්සාහ කියන වචනේ. මේ වීරිය සම්බන්ධ වචන රාශියක් මේ ධර්මයේ යෙදෙනවා. මේ උත්සාහ කියන වචනේ ඇත්තෙම තියෙන්නේ ඔසවන වීරිය කියන එකයි අදහස තියෙන්නේ. ඔසවන වීරිය කියන අදහස දෙන උත්සාහති කියන වචනේ. ඔසවන වීරිය පමණක් නෙමෙයි ඔසවාගත්තු වීරිය කියන වචනේ. ඒකටත් මේ බුදුරජාණන් වහන්සේ සමහර විට වචනයක් යොදනවා උස්සෝලී කියලා. දැන් මේ කාරණේ අපිට තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවනි. ඔය අංගුත්තර නිකායේ අටක නිපාතයේ තිබෙනවා මරණ සතිය පිළිබඳ සූත්‍රයක්. ඒ සූත්‍රයේ සාමාන්‍ය අදහස ඒ සූත්‍රයෙන් කියවෙන්නේ මරණ සත්‍ය පිහිට කරගෙන යම්කිසි භික්ෂුවක් විසින් උදේ හවස තමා තුළ තියෙන අකුසල ධර්ම පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කළා ඒ පිළිබඳ විශේෂ වීර අධිෂ්ඨානයක් ඇති කරගත යුතුයි කියන එකයි ඒ සූත්‍රයෙන් උගන්වන්නේ. දැන් ඒකට ඒ නිදර්ශන පාඨයක් ගත්තොත් සචේ ඔබික්කු පච්චවෙක්ඛමානෝ එවං පජානාති අත්ථිකෝ මේ පාපක අකුසල ධම්මා යේමේ අසු දිවා කාලංකරන් තස් අන්තරායාති තේන භික්කවේ බික්කුණා තේ සංයව පාපකාණං අකුසලාණං ධම්මානං පහනාය අධිමත්තෝ චන්දෝච වායාමෝච උස්සාහෝච උස්සෝල්හිච අපපතිවාණිච සතිච සම්පජඤ්ඤංච කරණීය. මේ කියන්නේ අර භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා කළ යුතු ආකාරයයි. අර රැගේ වුණාට පස්සේ අර දවල් කාලයේ ලැඹියාම කල්පනා කරනවා මා තුල තිබෙනවද යම් යම් පාපක අකුසල ධර්ම මේ දවල් කාර්යයේ මා මිය ගියොත් මරණයටපත් වුණොත් ඒ නිසා මට භයානක තත්යකට මුහුණ දෙන්න වෙනවා කියලා ඒ විදිහට ප්‍රත්‍යවේක්ෂා කටයුතුයි. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරනකොට එහෙම තීබෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ භික්ෂුව විසින් තේන භික්ඛවේ භික්ඛුනා තේ සංයෝ පාපකාණං අකුසලාණං ධම්මාණං පහනාය එම පාපක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණිය සඳහාම පහනාය අධිමත්තෝ චන්දු අධිමාත්‍ර ඒ කියන්නේ අධික වූ උත්කෘෂ්ට වූ අධික වූ අධිමත්ව ඡන්දෝ ඡන්දයක් ඇති කරගන්න ඕන උත්සාහයක් ඇති කරගන්න ඕන ඊළඟට උස්සෝල්ලි කියන වචනයත් යෙදෙනවා උස්සෝල්ලි ඔසවාගත්තු උස්සෝල්ලිච ඊළඟට සතිච උස්සෝල්ලිච අපපටිවාණිච අපපටිවාණි කියන්නේ නොපසුපට බව අර ඔසවා ගන්නවා ඊළඟට ඒ ඔසවනවා ඊළඟට ඔසවගත්තට පස්සේ මේක අතහරින්න හිතෙන තරමට සමානට පසුබෑමකුත් ඇති වෙනවා අන්නේ අවස්ථාවේ අපපටිවාණිතා නොපසුබට බව ඇති කරගන්න අපපටිවාණිච්ච ඊළඟට සතිච්ච සම්පජඤ්ඤංච ඒ වගේම සතිය සම්පජඤ්ඤත් අවශ්‍යයි එතනත් කියවෙනවා අර සතියෙන් කරන කෘත්‍යයකුත් ඒ උත්සාහයේ තිබෙන බව සති සම්පජඤ්ඤත් අවශ්‍යයි සති සම්පජඤ්ඤය එතන පෙන්නුම් කරන්නේ අර තුලණය පිළිබඳ අදහස. දැන් මේක තවදුරටත් පැහැදිලි වෙනවා නම් ගල් කුලටත් වඩා හොඳ උපමාවක් සමහර විට කෙනෙකුට හිතා ගන්න පුළුවනි ওই දර කොටයක් ඉසවීම වගේ වනි දෙයක් අන්න එතන කෙලින්ම ඉසවීමේ අදහස තිබෙනවා දර කොටයක් ඔසවලා කරට ගන්නකොට ඒක ඔසවන්නේ නැතුව මේක දැනගන්න බෑ මේක සමබර කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ අර ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. ඒ කියන්නේ අර බර එකතු වෙන තැනක් තිබෙනවනේ. දර කොටේ එක කොනක් සමහර විට මහතයි අනිත් කොන හීනි. එතකොට එකපාරටම බැලුවට පේන්නේ නැහැ මේක මේ දර කොටේ කොතනින්ද මේ කර ගහන්න ඕනේ කියලා. මේක උස්සගෙන යනවා. එසෙව්වට මොකද ඊළාට ඔසවලා කර ගහන්නේ හරියට කර ගහන්නේ අන්න අර ගුරුත්ව කේන්ද්‍රය එකතු වෙන ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ ඒක බර එකතු වෙන මධ්‍යස්ථානය. ඒකත් සොයා ගන්නවා. ඒකත් අර පළපුරුද්දානුව ඒක ක්‍රියාව කළාම ඕනේ ඒක දැනගන්න. අන්න එහෙම ඒ හරියට ඒකේ මධ්‍යස්ථානේ අල්ලගත්තාම එතෙන්ට තමයි කර ගහලා ඊළඟට අර ගුණ ගැම්ම අල්ලලා උස්සන්නේ ඔසවලා ගෙනියන්නේ. ඕක අපිට මේ නිතර දකින්න ලැබෙන දර්ශන. එතකොට ඔන්න ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් යමක් අර ගල ඔසවලා යහ පැත්තේ විසිකිරීම වගේ තමයි අර දර කොටයක් ඔසවලා කරට ගහගෙන ඒක කර ගහගෙන යන්නේ බැලු බැලමිට කරන්න බැරි වැඩක් වගේ. නමුත් අර විදිය අර තුලණය කිරීමක් කිරා බැලීමක් අවශ්‍ය වෙනවා සමබර කිරීමක්. ඔන්න ඔය අදහස. එතකොට මේ ඉන්ද්‍රිය සමතාව පිළිබඳව අපි වැඩියත් ඒ ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලන නිසායි මේ වැඩිය විස්තර සඳහන් කළේ. එතකොට සතින්ද්‍රියනොත් ලොකු වැඩක් කරනවා මේ ඉන්ද්‍රිය ධර්ම අතර. ඒ වගේම අපි එදා සඳහන් කළ අර සද්ද සූත්‍රය කියන මේ සූත්‍රය ආශ්‍රයෙන් මේ ඉන්ද්‍රිය පහේ අර ක්‍රමානුකූලත්වයකුත් තිබෙන බව. ඒ කියන්නේ සද්ධාව ඇති පුද්ගලයා තුල වීරිය උපදිනවා, වීරිය ඇති පුද්ගලයා සතිය ගැන උනන්දු වෙනවා, සතිය ඇති පුද්ගලයා තුල සමාධිය වැඩෙනවා, සමාධිය ඇති පුද්ගලයා ප්‍රඥාව ලබා ගන්නවා. ওই විදිහේ ක්‍රමානුකූලත්වයකුත් එතන තිබෙනවා. එතකොට ඒ වගේම තවත් වැදගත් කාරණයක් මේ ඉන්ද්‍රිය පහ අතුරින් පඤ්චේන්ද්‍රියම අග්‍රයි, ශ්‍රේෂ්ඨයි. මේකත් විශේෂ කාරණයක්. බුදුරජාණන් වහන්සේ ඒ බව උපමා කීපයකින්ම ඉන්ද්‍රිය සංයුක්තය දක්වනවා. දැන් තිරිසන් සතුන් අතර සිංහයා, මෘගරාජන් වූ සිංහයා අග්‍ර වගේ, ඒ වගේම සියලුම පාසටහන් සතුන්ගේ පාසටහන් අතර ඇත්පදයේ අග්‍ර වගේ ශ්‍රේෂ්ඨ ලොකු වගේ මේ පඤ්චේන්ද්‍රියම අර ඉන්ද්‍රිය පහ අතරින් ශ්‍රේෂ්ඨයි කියලා. වෙන එකක් තවා මේ පඤ්චේන්ද්‍රිය පහල පඤ්චේන්ද්‍රිය සම්පූර්ණ වෙන තුරු අනිකුත් ඉන්ද්‍රියන් පීඨන්නේ නැති බවත් පෙන්වුම් කරලා තිබෙනවා. ඒකටත් බුදුරජාණන් වහන්සේ උපමාවක් යොදලා තිබෙනවා. කූටාගාර උපමාව, කුළුගේක උපමාවක් යොදලා තිබෙනවා ඉන්ද්‍රිය සංයුත්තේ මල්ලික සූත්‍රයේ. යම්සේ මහණෙනි, කුළුගේක මුදුන, එහෙම නැත්නම් මුදුන් කුරුපා ඔසවන තාක් ඒකට එකතු වෙන පරාල හරියටට පිහිටන්නේ නැත්තේ යම්සේද, රඳන්නේ නැත්තේ යම්සේද, ඒ විදිහට ආර්ය ශ්‍රාවකයෙකු තුල ආර්ය ඥාණය, ඒ ප්‍රඥාව උපදින තාක්, කියන්නේ සෝවාන් ඵලය, සෝවාන් මාර්ග ඥානය උපදින තාක්, අර අනිකුත් ඉන්ද්‍රියන් සද්ධාදී අනිකුත් ඉන්ද්‍රියන් සද්ධා විරිය සමාධි, සද්ධා විරිය සති සමාධිය ආදී ඒවා හරියට පිහිටන්නේ නැහැ. ඒවා අර එකකට යොමු වෙන්නේ නැහැ, නිවනට යොමු වෙන්නේ නැහැ කියන එකයි. එතකොට අර පඤ්චේන්ද්‍රියට ඒ තරම් තත්ත්වයක් දීලා තිබෙන නිසාම අපිට පේනවා මේ ඉන්ද්‍රිය පහ හරියාකාර පිහිටලා තිබෙන්නේ සෝවාන් පුද්ගලයා තුළ. යටත් පිරිසෙන්ම සෝවාන් යටත් පිරිසෙන් කියනවා නම් සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා උත්සාහ කරන ඒ ආර්ය පුද්ගලයෙක් හැටියටයි තියෙන්නේ. චත්තාරෝච පටිපන්නා චත්තාරෝච ඵලේතිත. ඒ කියන්නේ ඒ සතර මග සතර ඵලයට පැමිණ අයත් ඒ වගේම ඒ ඵලය සාක්ෂාත් කර ගැනීම මාර්ගයට පිළිපන් කියන එකයි. පටිපන්න කියන වචනේ ඇතනෝ දන්නේ. අන්න ඒ පුද්ගලයන් අට දෙනා තුල තමයි හරියට එතකොට මේ පංචේන්ද්‍රියන් පිහිටලා තිබෙන්නේ. අනිත් අයගේ ඒවා ඒ තරම් ශක්තිමත් නැහැ. ඒවා හරියට අර කුළුගේට අර මුදුනට සම්බන්ධ වුණේ නැතුව වගේ ඒවායින් වැඩ ගන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒක නිසා අර පංචේන්ද්‍රිය ඒ අනුව දක්වලා තිබෙනවා රහතන් වහන්සේ තුල තමයි මේ පංචේන්ද්‍රිය ප්‍රබලම තත්වයෙන් තිබෙන්නේ. ඊට වඩා මෘදුයි ඊට පහලින් ඉන්න අය අනාගාමි, සකදාගාමි, සෝවාන් අවම වශයෙන් තිබෙන්නේ ඒ සෝවාන් මාර්ගයට පිළිපන්නා වූ පුද්ගලයා තුල. එයිනුත් පහළ බාහිර පුතුත්ඥයා තුල මේවා සබ්බේන සම්බං සබ්බතා සම්බං නැති මේ කිසිම ආකාරයකින් ඒ පුද්ගලයා තුල මේවා නැtei කියලා කියන්න පුළුවන්. එහෙම සඳහන් වෙනවා. ඔය විදිහට එතකොට ඒ ඉන්ද්‍රියන් පිළිබඳව පංචේන්ද්‍රියන් ඊළඟට ගිය වෙන පංච බල ඒකත් අර කෘත්‍ය වශයෙන් බලනවා තරමක් විස්තර කරන්න ඕනේ. ඒකේ තරම තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවි. දැන් ඉන්ද්‍රිය කියලා කියන්නේ අප සඳහන් කළා ඒ රජකම අධිපතිකම කියන අදහස හඟවනවා. ඒ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒ ධර්මවලට එක්තරා විදිහක අධිපති බවක් ලැබුණා. ඉදිරිපත් වෙලා ක්‍රියා කරන්න පුළුවන් ශක්තියක් ලැබුණා. ඊළඟට බලවලින් කරන්නේ අර ඉන්ද ඒවම ඒ ධර්මම බල හැටියට හැඳින්නේ මෙදි කරන්නේ ඒ ලැබුණු රාජබලය, ඒ අධිපති බලය පාවිච්චි කිරීමයි. මොකටද පාවිච්චි කරන්නේ? අර නිවනට ප්‍රතිවිරුද්ධව පැන නගින ක්ලේශ ධර්ම, පාප ධර්ම මැඩලන්න. නීවරණ මැඩලීමට, සංයෝජන කැඩීමට අර මේ Taman මතු කරගත්තු ඉන්ද්‍රියම ඒව බල හැටියට යොදවනවා. අන්න ඒක නිසා තමයි එතන ඒක බල පහක් හැටියට දක්වලා තිබෙන්නේ බෝධිපාක්ෂික ධර්ම අතරේ. ඊළඟට ගිය වෙන ධර්ම කොටාසය අර සම්බොජ්ජංග 7. මේ බොජ්ජංග ධර්ම 7 ඉතාමත්ම වැදගත් ධර්ම කොටාසයක් හැටියට දැක්වෙනවා. මේ ධර්ම පෙළ ගහලා තිබෙන්නේ එක්තරා විදිහක ක්‍රමානුකූලත්වයකින්. ඒ සති ධම්ම විචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ ධර්ම 7 එක විදිහකට විග්‍රහ කරන්න පුළුවනි. දැන් මෙතන සතිය පෙරමුණ අරගෙන තිබෙනවා. සතිය ඉදිරියට ඇවිල්ලා තිබෙන්නේ මේක එක්තරා විදිහක අර සේනා සංවිධානයක් වගේ නිවන සඳහා. මේ බොජ්ජංග කියන අදහස, ඒ වචනේ තේරුම බෝධාය සංවත්තන්ති, නිර්වාණ අවබෝධය සඳහා පිහිටවන ධර්ම හතක් මේ පෙළ ගස්වලා තිබෙන්නේ. මේ සතිය පෙරටු වෙලා මඟ පෙන්වන, එහෙම නැත්නම් මඟ පෙන්වීමටත් වඩා මෙතන තියෙන්නේ අර මෙතනක් තිබෙනවා මේ සමතාවක් ලබා දෙනවා. මක් නිසාද? ධම්ම විචය, විරිය, පීති කියන ඒ ධර්මයන් එක පැත්තකට නැඹුරු වෙන ස්වභාවයක් තිබෙනවා. ඒවා උද්ධච්ච පැත්තට නැඹුරු වෙන ස්වභාවයක් තිබෙනවා. ධම්ම විචය, විරිය, පීති කියන ගුණ ධර්ම අනිත් පැත්තේ පස්සද්ධි සමාධි උපේක්ඛා ටිකක් පසුබහින ස්වභාවයක් තිබෙනවා. එහෙම නැත්නම් ලීන පැත්තේ කුසීත පැත්තේ නැඹුරු වෙන ගතියක් තිබෙනවා. ඒවා පෙළ ගැස්වීමට මෙතෙන්දිත් අර සතිය ඉදිරිපත් වෙනවා. එපමණක් නොවේ මේවායේ අර ක්‍රමානුකූලත්වය ගැන කියනවනම් දැන් අර සති සම්බොජ්ජංගය දැන් සතිය කියන එක අර සතර සතිපට්ඨානෙත් මේ හැමතැනම සතිය කියලා කියනවා. වචන වශයෙන් බලනකොට අමුත්තක් නැහැ. නමුත් කෘත්‍ය මෙතන වෙනස්. දැන් මේවයි කෙලින්ම කියවෙනවා. සති සම්බොජ්ජංගං භාවේති සමහර විට සඳහන් වෙනවා ඒ යම් කිසි කර්මස්ථානයක් ආශ්‍රය කරගෙන ආනාපාන සතිය වෙන්න පුළුවනි. වෙන එකක් තබා මෛත්‍රී කර්මස්ථානයක් වෙන්න පුළුවන්. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී ඒ සතර බ්‍රහ්ම විහරණයනුත් ඒ නිවනට ආරමුණු කළා වඩනකොට ඒ වාතුලින් නොලෙ බොජ්ජංග මතු කර ගන්න පුළුවනි. ඒක නිසා තමයි ඉන්ද්‍රිය සංයුත්ති හිම සඳහන් වෙනවා මෙත්තා සහගතං සති සම්බොජ්ජංගං භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං බොස්සග්ග පරිණාමි. මෛත්‍රී සහගතව ඒ සහගත සති සම්බොජ්ජංගය වඩනවා. විවේක, විරාග, නිරෝධ, වොස්සද්ද කියන මේ වචන හතරින්ම කියවෙන්නේ නිවනයි. විවේකය, විවේක කෙලෙස් වලින් ඒ විවේක එහෙම නැත්නම් උපදී විවේක ආදී වශයෙන් තෝරගන්න පුළුවනි. විරාගය, නිරෝධය, භව නිරෝධ, ඒ නිරෝධය ඊළඟට නිර්වාණ වොස්සද්ද කියලා කියන්නේ අතහැරීම. මේ පද හතරින්ම කියන්නේ මේ නිවනට යොමු කරගෙන අර සතිය වැඩිමයි මෙතන මේ සති සම්බොජ්ජංග වචනෙන් හැඳින්වෙන්නේ. ඊළඟට ඒ සති සම්බොජ්ජංගයේ අනුවම එහෙම නැත්නම් සති සම්බොජ්ජංගය මතු කරගත්තට පස්සේ ඒකෙන් වැඩ ගැනීමක් හැටියට කෙරෙන කාර්යය තමයි අර විරිය ධම්මවිචයකින් කියවෙන්නේ. ධම්මවිචය සම්බොජ්ජංගෙන් සෝ තථා සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමං සංආපජ්ජති කියලා යානාපාන සති සූත්‍රය එහෙම සඳහන් වෙනවා. ඒ විදිහට සතිය ඇති කරගත්තු පුද්ගලයා ඒ සති සම්බොජ්ජංගය මතු කරගත්තා නම් ඊළඟට කරන්නේ මොකද්ද? තථාගතෝ විහරන්තු තං ධම්මං ඒ තමන්ගේ කර්මස්ථානයට අදාළේ කාරණේ ඒ ධර්මය වශයෙන් ඒවා පවිචිනති පවිචරති පරිවීමං සංආබ ආපජ්ජති. ඒ කියන්නේ ඒ ධර්ම සොයා බලනවා. හරියට දැන් අර හිත උනන්දු කරවා ගන්න ක්‍රමයක්, වීරිය වඩවා ගන්න ක්‍රමයක් ඒ කරන්නේ ධම්මවිචේ සම්බොජ්ජංගයෙන්. ඒ ධර්මයන් මෙනෙහි කරනවා, ඒවා පිළිබඳව ඒවා පවිචිනති සොයා බලනවා, පවිචරති හිත හසුරුවනවා ඒවායි. පරිවීමං සංආපජ්ජති විමසලා බලනවා. එතකොට ඒ විදිහට කරනකොට අර වීරිය ජනිතවන අර ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒ පුද්ගලයා තුළ වැඩෙනවා. ඒක එතන ප්‍රඥාවක් තිබෙනවා. එතන ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒක ප්‍රඥාවටයි, ප්‍රඥාව මතු කර ගැනීමට උපකාර වෙනවා. වීරිය පක්ෂියේ වුණා. එතකොට සති ධම්මවිචේ ඊළඟට ඔන්න ඒක තුලින් තමයි ඔන්න වීරිය බොජ්ජංගේ සති ධම්මවිචේ වීරිය. ඒක ඒ ධම්ම ඒ විදිහට ඒ ධර්මයන් මෙනෙහි කරනකොට ධර්මයන් සොයා බලන අවස්ථාවේ ඒ තැනත්තාට වීරිය මතු වෙනවා. ආරද්ධං හෝති වීරියං අසල්ලීනං. වීරයට හැඟවෙන්න ඉඩක් නැහැ. එතකොට හොඳට මේ හිතට හැඟවෙන්න ඉඩක් නැහැ. මේ වීරිය ආරම්භි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට ආරද්ධ වීරිය ඇති පුද්ගලයාට ඊළඟට ජනිත වෙන දේ තමයි ප්‍රීතිය. ආරද්ධ වීරියස්ස උපජ්ජති පීති නිරාමිසා. වීරිය ආරම්භ පුද්ගලයාට එහි ප්‍රතිඵලයක් වශයෙන්ම අර නිරාමිස ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට ඒ ප්‍රීතිය ඇතිවීමේ ප්‍රතිඵලයක් හැටියට දක්වනවා පීති මනස්ස කායෝ පිපස්සම්භති චිත්තම් පිපස්සම්භති. ඒ විදිහට නිරාමිස ප්‍රීතියක් ඇති වුනහම ඒ ප්‍රතිඵලයක් වශයෙන් කයත් සංසුන් වෙනවා, සිතත් සංසුන් වෙනවා. ඒක නිසා අන්න එතකොට විරිය, පීති, පස්සද්ධි. ඊළඟට පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියති. සංසුන් කය ඇති ඒ සැපයක් ලබන ඒ තැනැත්තාට ගේ සිත සමාධිමත් වෙනවා. ඔන්න සමාධි සම්බොජ්ජංගියත් ඒකම ආවා. ඊළඟට ඒ සමාධි සම්බොජ්ජය ලැබුණාට පස්සේ ඒ ඊළඟට තියෙන්නේ උපේක්ඛාව. උපේක්ඛා සම්බොජ්ජංගය. ඒක පිළිබඳව කියවෙන්නේ සෝ තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛති කියලා. හිත සමාධිමත් වුණාට පස්සේ තවත් දඟලන්න උත්සාහ කරන්න දෙයක් නැහැ. ඒක රැක බලා ගන්න ඕන. ඒකට උපේක්ෂාව අවශ්‍යයි. ඒක ඒ සමාහිත සිත ගැන හොඳට ඒක අජ්ජුපෙක්ඛ ඒ පිළිබඳ උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. මදහත් බවකින් බලාගෙන සිටිනවා. මේ උපේක්ෂාව තවත් විදියකින් මේක වැදගත් වෙනවා. බොද්ධංගයක් හැටියට මක්නිසාද යථාභූත ඥාණයට හොඳ පදනමක් මේ උපේක්ෂාව. යථාභූත තත්තු පරිදි දැන ගැනීමට මේ උපේක්ෂාවත් අවශ්‍යයි. මදහත් බව එතකොට සමාධිය ආරක්ෂා කර ගැනීමට වගේම අර අවබෝධයටත් උපකාර වෙනවා. ඔන්න එතකොට මේ බොද්ධංගහත ඔන්න ඊළඟට තිබෙන්නේ අවසාන ධර්ම කොටහේ තමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික අතර ධර්ම අතර ඊටාත්ම ශ්‍රේෂ්ඨ හැටියට උසස්ම හැටියට සැලකෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන මේ නම් කිරීමෙත් අමුත්තක් පේනවා. අර අනිකුත් හැම එකක්ම අනික් හැම ධර්ම කොටහසයක්ම නම් වෙන්නේ බහුවචනාන්තව. චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ ඉද්ධිපාදා, චත්තාරෝ සම්මප්පධාන, චත්තාරෝ සම්මප්පධාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංච ඉන්ද්‍රියානි, පංච බලානි, සත්ත බොජ්ජංග, ඔක්කොම බහුවචනාන්තව. නමුත් මෙතන අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ඒක වචනාන්තව තිබෙනවා. මෙයින් හැගෙන්නේ නියම වශයෙන්ම මාර්ගය අර මාර්ග සමාධියයි මෙතන අදහස් කරන්නේ. එතකොට මේ මාර්ග සමාධිය ඊට උපකාර වන අංගෝපාංග සහිතව ඉදිරිපත් කිරීමක් තමයි මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෙන්නුම් කරන්නේ. ඒක නිසා ඒක වචනාන්තකව තිබෙන හැටියට අපිට හිතා ගන්න පුළුවන්. මේක කාරණේ මහා චත්තාරීසික සූත්‍රයෙන්ුත් හෙළි වෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාරීසික සූත්‍රයේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විශේෂ ධර්ම විග්‍රහයක් කරන සූත්‍රයක්. එතන මෙන්න මේ විදිහට ප්‍රශ්න නඟන බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න නඟලා පිළිතුරු දෙනවා. කතමෝච භික්ඛවේ අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ. මහණෙනි, උපනිශ්‍රය සහිත පරිෂ්කාර සහිත ආර්ය සම්මා සමාධිය කවරේද? උපනිසා කියලා කියන්නේ යමකට ළඟින් ඉඳගෙන උපකාර දෙන උපකාර වන ප්‍රත්‍යයටයි උපනිසා. පරිෂ්කාර කියන්නේ පිරිකර, ඒතර ප්‍රත්‍යය, ඒකට උපකාර කරන දේවල් කියන එක අදහස ගන්න පුළුවන්. එතකොට අරියෝ සම්මා සමාධි සෞපනිසෝ සපරික්ඛාරෝ, උපනිශ්‍රය සහිත පරිෂ්කාර සහිත සම්මා සමාධිය කවරේද කියලා ප්‍රශ්න නඟලා ඒක බුදුරජාණන් වහන්සේ තෝරන්නේ සේයතිහිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා වායාමෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. අර හත දක්වනවා. මුලින් තිබෙන හත යායිමේහි සත්තෙහි අංගෙහි චිත්තස් ඒකග්ගතා පරික්ඛතා ආදී වශයෙන් එතන කියවෙනවා. මේ අංග හතෙන් යම් සිතෙහි ඒක තැන්වීමක් ඒකාග්‍ර වීමක් තිබෙනවා නම් අන්න ඒකයි ආර්ය සම්මා සමාධි හැටියට ගන්නේ. ඒකට මෙතන සම්මා සමාධියමයි මෙතන නියම විදිහට මාර්ගය. ඒකට උපකාර වන ඒ අංගෝපාංග සහිතව කියන අදහස කියන දෙන්නයි. එතකොට මේක ඒක වචනෙන් තබලා තිබෙනවා. අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, නැත්නම් කියන්න තිබුණා මග්ගංගා කියලා. මග්ගංගා කියලා ඒකත් නම් කරන්න තිබුණා අර බහුවචනාන්තව. මේක ඒකකයක් වෙටිද. මෙතන තිබෙනවා එක්තරා වැදගත් අදහසක්. මක් නිසාද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර සියලුම අර බොජ්ජංග වලින් අර සියලුම අනිකුත් අර බෝධිපාක්ෂික ධර්ම වලින් එකතු කරගෙන ආපු ඒ මුළු බලවේගය මෙතෙන්දී එකතු කරලා ගන්නවා. මෙතෙන්දී ඒකීභූත කරලා ගන්නවා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මහා චත්තාරීසික සූත්‍රයේ තවදුරටත් මේක විග්‍රහ කරනවා එක්තරා වැදගත් අංශයක්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවෙනවා. තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගම, මේ සූත්‍රයේ කීප තැනකම සඳහන් වෙනවා මේ සම්මා දිට්ඨිය පෙරටු වීම ගැන. ඒ වගේම තත්‍ර භික්කවේ සම්මා දිට්ඨිම් පහන් දොයන් වදාමි, මේ සම්මා දිට්ඨිය දෙආකාරයයි මම කියමි. අත්ථි භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා, අත්ථි භික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. සම්මා දිට්ඨියේ දෙවැදෑරුම් එකක් සාසවා පුඤ්ඤභාගියා උපදිවේකා නමින් වේපක්කා නමින් හඳුන්වනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත පුඤ්ඤපක්ෂයේ වන උපදි විපාක ගෙන දෙන්නා වූ සම්මාදිට්ඨියකුත් තිබෙනවා. ඒ වගේම අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා, ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වශයෙන් තිබෙන සම්මාදිට්ඨියකුත් තිබෙනවා කියලා ඔය විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර මුලින් කියපු අසම්මාදිට්ඨිය සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා කියන එක ඔය පොදුවේ ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය සාමාන්‍යයෙන් විග්‍රහ කරනකොට නිතර සඳහන් වෙන ඔය දසවස්තුක සම්මාදිට්ඨියයි. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ අත්තිදින්නම් අත්තිට්ඨං අත්තිහුතං අත්තිසකොට දුක්ඛතාණං කම්මාණං ඵලං විපාකෝ ආදී වශයෙන් ආන යාගෝම පුඤ්ඤ පින් පව් ආදී ඒවා යම් කිසි ඵල විපාක තිබෙනවායි මෙලොවක් ඇත පරලොවක් ඇත මවෙක් ඇත පියෙක් ඇත ආදී වශයෙන් තිබෙන උපදී විපාක ගැන දෙන්නා වූ එක ඒ සම්මාදිට්ඨියයි. ඒක ගැන වැඩි කියවෙන්නේ නැහැ ඒ සූත්‍රයේ. ඒක ඊට වඩා අවධානය යොමු කරන්නේ අන්න අර අරිය අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන එකයි. ඒක මාර්ගාංග වශයෙන් පහළ වෙන ඒ සම්මාදිට්ඨිය කුමක්ද කියන එකයි ඊළඟට තෝරන්නේ. ඒ එතන කියවෙන්නේ අර මාර්ග චිත්ත අවස්ථාවේදී අර සම්මාදිට්ඨිය ඒක ඒක අරියා අනාසව ඒක අනාශ්‍රව ලෝකෝත්තර ලෝකෝත්තර தත්වයකින් පවතින ලෝකයෙන් ඊතර වීමට උපකාර වන්නා වූ සම්මාදිට්ඨියයි. යාකෝ වික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංගිනෝ අරිය මග්ගං භාවයතෝ. එතන ඊනකට ඒක හඳුන්වන්නේ මේ විදිහටයි. පඤ්ඤා පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ඨි මග්ගංගා අයං වික්කවේ සම්මාදිට්ඨි අරිය අනාසව ලෝකුත්තරා මග්ගංගා. ඒ කියන්නේ ඒ ආර්ය මාර්ගයේ ගමන් කරන්නා වූ ඒ ආර්ය චිත්තයේ ඇති ආර්ය චිත්තෙහි ආර්ය බුද්ධලයාගේ සිතෙහි ඇතිවන යම් ප්‍රඥාවක් යම් ප්‍රඥාවක් වේද පඤ්ඤා ඉන්ද්‍රියයක් වේද පඤ්ඤා බලයක් වේද ධම්මවිචේ සම්බොජ්ජංගයක් වේද සම්මාදිට්ඨියක් වේද ඒ කියන ඒවා හැම එකකින්ම හඳුන්වන්නේ අර ප්‍රඥා චෛතසිකයයි. අන්න ඒකට ඒ මාර්ගාංගේ මාර්ග සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒ අවස්ථාවේ ඒ පුද්ගලයාගේ සිතේ පහළ වෙන අර නිවනට යොමු වුණු ප්‍රඥාවයි. මේ ඉන්ද්‍රිය ධර්ම වල ඉඳලා ඉහළට තිබෙන ඒවා ඔක්කොම අර සම්බොජ්ජංග ආදී ඒ වගේම මාර්ගාංග පිළිබඳවත් අර ලෝකෝත්තර පැත්ත ගැන කියවෙනකොට එතන සඳහන් වෙන පද හතරක් තිබෙනවා. විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමී. සම්මාදිට්ඨින් භාවේති විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමී. අන්න අර සම්මාදිට්ඨියයි කියවෙන්නේ. නිවන අරමුණු කරගන්න ඥාව අර සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳව එහෙම නැත්නම් උද්‍යත්තගාමී පඤ්ඤා ආදී වශයෙන් කියවන ඒ ප්‍රඥාවයි මෙතන ගෙනින්නේ. අර කලින් කිව්ව කම්මස්සකතා සම්මාදිට්ඨිය නෙවෙයි. අන්න එතකොට ඒ වගේම මෙතන මේ පාඩේන අපිට හෙළි වෙනවා අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල අර කලින් කලින් දිනු කරගෙන ආපු ඉන්ද්‍රිය බල බොජ්ජංග ආදී හැම එකක්ම අන්තර්ගත බව. ඒක නිසා තමයි අර පඤ්ඤා මෙතන වචන මාලාවක් නිකමට දැක්ුවා නෙවෙයි. එතන ඒ කියවන ප්‍රඥාව හැඳින්වීමේදී අර ප්‍රඥාව බල වශයෙන් මේ අවස්ථාවේ බලාතර තිබුණු මේ ප්‍රඥාවත් ඉන්ද්‍රිය අතර තිබුණු ප්‍රඥාවත් බොජ්ජංග අතර තිබුණු ඒ ධම්ම විචේ සම්බොජ්ජංග වශයෙන් තිබෙන පෙනී සිටින දේවල් එහැම එකකම සාරය මේ සම්මා මේ ආර්ය මාර්ග අවස්ථාවේදී පුද්ගලයා තුළ මතුවෙනවා. ඒක පිළිහිට කර ගන්නවා. ඔන්න ඔය විදිහට ඒ සම්මාදිට්ඨිය ගැන තෝරනවා. ඒ වගේම තමයි ඒ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ඒ අංග පහ පිළිබඳවම අර දෙවදෑරුම් හැඳින්වීමක් බුදුරජාණන් වහන්සේ කරනවා. දෙවදෑරුම් කිව්වේ සම්මාදිට්ඨිය වගේම සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග පහටම තිබෙනවා. සාසව පුඤ්ඤ භාගිය උපදිවේපක්ක කියලා හැඳින්වීමකුත් තිබෙනවා. පැත්තකුත් තිබෙනවා. ඒ වගේම අරිය ආනාසව ලෝකුත්තර මග්ගංගා කියලා කිය හැකි පැත්තකුත් තිබෙනවා. සාසිරෝ පක්ෂිය ඉතින් සාමාන්‍යයෙන් ඔය ආරෂ්ඨාංගික මාර්ගය විග්‍රහ කරනකොට ඒ අර දැකින විග්‍රහයමයි එතන ඒක ප්‍රකටයි. මෙතන මේ මාර්ග අවස්ථාවේදී දැන් සමහර විට ප්‍රශ්නයක් වන්ට පුළුවන් අර සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන දේවල් ඒව පෙනී සිටින්නේ මාර්ග චිත්තයේදී. එකියේ සතරාකාර වචී දුෂ්චරිත වලින් වෙන්වීම ඒ වගේම කාය තුන්නාකාර කාය දුෂ්චරිතයෙන් වෙන්වීම මිත්‍යා ආජීවෙන් වෙන්වීම වශයෙන් චතුහිපී වචී දුච්චරිතෙහි ආරති විරති පටිවිරති වේරමණී කියන වචන යොදනවා. ආරති විරති පටිවිරති වේරමණී විරති චෛතසිකයයි එතන. විරති චෛතසිකය එතන නියෝජනය කරන්නේ අර සාමාන්‍ය ලෝකයේ ඒ කයින් වචනයෙන් කරන ක්‍රියා නෙවෙයි. ඒ අවස්ථාවේ ඒවයින් වෙන්වීම වශයෙන් ඇති කරගත්තු මුලින්ම ඒවා වෙන්වීම නිසා තමා තුළ ඇති කරගත්තු විරති චෛතසිකයයි මෙතෙන්දී ඒ නියෝජනය කරන්නේ. අර මේ කියපු මංග මාර්ගාංග තුන. එතකොට ඒ පහ එහෙමයි. ඊළඟට අනිත් තුන මේ හැම අංගයක් පිළිබඳව පරිවාර වශයෙන් දක්වනවා. මේකත් මේ අමුතුම හැඳින්වීමක්. ඒ කියන්නේ මේ හැම කලින් කියාපු අංග පහේදීම අංග පහම සම්පූර්ණ වන්න උපකාර වෙනවා. සම්මාදිට්ඨි සම්මා සති සම්මා වායාම සම්මා සති කියන ධර්ම. සම්මාදිට්ඨියත් සම්මා වායාම සම්මා සතියත් අර කියාපු අංග හැම එකකටම පරිවාර වශයෙන් තිබෙනවා. අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ. ඒක අපිට ටිකක් උපමාවකින් ඒක ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. උපමාවකින් කියනවා නම් දැන් ওই ලොකු කෙනෙක් කෙනකොට ඉස්සරහිනුත් එක්කෙනෙක් දුවගෙන යනවා, පස්සෙනුත් එක්කෙනෙක් දුවන යනවා, තව පරිවාර වශයෙන් උත් සිටිනවා. අන්න ඒ විදිය වැඩක්. මේ මාර්ග සිත්තේදී අරවට අත දෙනවා. සම්මාදිට්ඨියත් සම්මාදිට්ඨිය මඟ පෙන්වනවා මෙන්න මෙහෙන් යන්න කියලා. ඊළඟට සම්මා වායාමෙන් සම්මා සතිය ඒකට අයිති කෘත්‍ය කරනවා. ඊළඟට සම්මා වායාමයෙන් අර මිත්‍යා පැත්ත දුරලනවා. මිත්‍යා පැත්ත ඇතහැරලා වුණ සම්මා එක සම්පූර්ණ කරගන්න. ඔය විදිහට සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන ධර්ම තුන අර මාර්ගචිත්ත අවස්ථාවේදී අනිත් පහත් එක්ක ඒවට උපකාර අත දෙනවා. අනුපරිද්ධාවන්ති, අනුපරිවත්තන්ති කියලා එතන ඉඳලා තියෙනවා. එතකොට මෙතනම මේ එතන ආර්ය අෂ්ටාංගික අමාර්ගය මෙතනම තියෙනවා. ඒක සම්පූර්ණයි, අඩුවක් නැහැ. අර පහක් තිබෙනවා. ඒ වගේම අරානිකුත් කියාපු තුනක් ඊට පසුව සඳහන් කරලා තිබෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඊළඟට තවත් වැදගත් කාරණයක් තමයි මේ සම්මා දිට්ඨිය පෙරටුවීම. මේක විශේෂයි. සම්මා දිට්ඨිය පෙරටුවීම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂ කාරණයක්. ඒකත් බුදුරජාන් වහන්සේ මතු කළ දෙනවා. ඒ වගේම ඒවයි පිළිබඳ ක්‍රමානුකූලත්වයක් එක්කම තත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. සම්මාදිට්ඨිස භික්කවේ සම්මා සංකප්පෝපහෝති. සම්මා සංකප්පස්ස සම්මා වාචාපහෝති. සම්මා වාචස්ස සම්මා කම්මන්තෝපහෝති. සම්මා කම්මන්තස්ස සම්මා ආජීවෝපහෝති. සම්මා ආජීවස්ස සම්මා වායාමෝපහෝති. සම්මා වායාමස්ස සම්මා සතිපහෝති. සම්මා සතිස්ස සම්මා සමාධිපහෝති. සම්මා සමාධිස්ස සම්මා ඥානං පහෝති. සම්මා ඥානස්ස සම්මා විමුක්ති පහෝති. ඉතිඝෝ වික්කවේ අට්ඨංග සමන්නාගතෝ සේඝෝ පාටිපදෝ නවං දසංග සමන්නාගතෝ අරහා හෝති. ඔය විදිහට දක්වනවා. ඒ කියන්නේ මහණෙනි, එහිලා සම්මාදිට්ඨිය පෙරටුවේ. සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කෙසේද සම්මාදිට්ඨිය පෙරටුවෙන්නේ? ඒක පෙරටු වෙලා කරන වැඩයි ඊළඟට කියන්නේ. සම්මාදිට්ඨිය ඇති තැනත්තාට සම්මාදිට්ඨිස්ස කියලා කියන්නේ එතන පුද්ගල වාචී. සම්මාදිට්ඨිය ඇති තැනත්තා තුළ සම්මා සංකප්පය ප්‍රභව වෙනවා, ඇති වෙනවා, හට ගන්නවා. ඒක ක්‍රමානුකූලත්වයෙන් පෙන්වු කරන්නේ. සම්මාදිට්ඨිය ඇති තැනත්තා තුළ සම්මා සංකල්ප, සම්මුද සංකල්ප ඇති වෙනවා. සම්මා සංකප්පස්ස සම්මා වාචා පහෝති විදිහට සම්‍යක් සංකල්ප ඇති තැනත්තා ඒවා මෝරා යාමෙන්ම ඒ සම්මා වාචා ඇති වෙනවා. සම්‍යක් වචනය ඇති තැනත්තා යථාවාදී තථාකාරී විදිහට වගේ ඒක තුලින් සම්මා කම්මන්තේ මතු වෙනවා. සම්මා කම්මන්තේ ඊළඟ සම්මා ආජීවය ඇති වෙනවා. සම්මා කම්මන්ත ඇති පුද්ගලයාට සම්මා ආජීවය ඇති පුද්ගලයා තුළ සම්මා වායාමය හට ගන්නවා. ඒ සම්මා වායාමය ඇති පුද්ගලයා තුළ සම්මා සතියත්, සම්මා සතිය ඇති පුද්ගලයා තුළ සම්මා සමාධියත් තියෙනවා. එපමණකින් නවතින්නේ නැතුව ඊළඟට සම්මා සමාධිය ඇති පුද්ගලයා තුළ සම්මා ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන ආදී වශයෙන් ලබනවා. ඊළඟට සම්මා ඥානස්ස සම්මා විමුක්ති හෝති. මේ විදිහට අංග 8කින් සමන්විත සේකෝ පාටිපදෝ. මෙතනත් මේ පාඨාන්තර පටලැවිලි තිබෙනවා. නමුත් නියම පාඨය හැටියට ගන්න තියෙන්නේ අට්ඨංග සමන්නාගත්ෝ සේකෝ පාටිපදෝ. සේකෝ පාටිපදෝ කියලා කියන්නේ ප්‍රතිපදාවේ හික්මන සේකයා. අංග 8කින් සමන්විත වූයේ ඊළඟට දසංග සමන්නාගත්ෝ වරහා හෝති. අංග 10කින්ම සම්පූර්ණ වුණාම අර සම්මා ඥාන, සම්මා විමුක්තිය වෙනුත් සම්පූර්ණ වුණාම තමයි රහත් වෙන්නේ. ওই විදිහට එතන දක්වනවා. මේ සම්මාදිට්ඨිය පෙරටුවීම පිළිබඳවත් ඒ ධර්මතාවය ඊටම වැදගත් හැටියට සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. මිත්‍යා දෘෂ්ටියත් එක්කම සංසන්දනය කරලා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ එක්තරා සූත්‍රයක කියවෙනවා. මිත්‍යාදිට්ඨිකස්ස භික්ඛවේ පුරිසපුග්ගලස්ස යංචේව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නම් යංචේව යංච මනෝකම් යංච වචීකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නම් යංච මනෝකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නම් යාච චේතනා යාච පත්තනා යෝච පනිධියේච යේච සංඛාරා සබ්බේතේ ධම්මා අනිච්ඡාය අකන්තාය අහිතාය අමනාපාය දුක්ඛාය සංවත්තಂತಿ තංකිස හේතු දිට්ඨි භික්ඛවේ පාපිකා. මහණෙනි, සම්මා මිච්ඡා දිට්ඨිය ඇති පුද්ගලයා තුළ පුද්ගලයාගේ යම් කාය කර්මයක් වේද, ඒ හරියට අර තමාගත් ඒ මිච්ඡා දෘෂ්ටිය අනුවම ඒ කාය කර්මයක් හැඩගැහෙනවා. යථා දිට්ඨි සමත්තං සමාදින්නම් තමා අල්ලගත්තු දෘෂ්ටි ආකාරයටම ඒ කාය කර්මයක් යන්නේ. ඒකත් මිත්‍යා වෙනවා. වචී කර්මයක් ඒකත් මිත්‍යා වෙනවා. මනෝ කර්මයක් ඒකත් මිත්‍යා වෙනවා. එපමණක් නෙවෙයි, යාච චේතනා යාච පත්තනා යෝච පනිධියේච සංඛාරා. යම් චේතනාවක් වේද, යම් ප්‍රාර්ථනාවක් වේද, යම් ප්‍රණිධියක් වේද, යම් සංස්කාරයන්, යම් සූදානම් කිරීම ආදී සූදානම් වීම ආදී චෛතසික වශයෙන් කරන යම් සංස්කාර වේද, ඒ හැම එකක්ම අනිත්‍යය, අකන්තය, අහිතය, අමනාපය, දුක්ඛය සංවත්තන්. ඒ ඔක්කොම අර අනිෂ්ට, අකාන්ත, අමනාප, අහිත පැත්තට පිණිස හේතු වෙනවා.
තංකීස හේතුවේ මක් නිසාද යත් දිත්ති වික්කවේ පාපික ඒ දෘෂ්ටිය පාපි පාපී දෘෂ්ටිය නිසා ඒකේ ඒකානුවමයි අනිකුත් ඒවා කොම හැඩ ගැහෙන්නේ ඊළඟට උපමාවකුත් දෙනවා ඒ වැඩි පාළි පාට නැතත් අපිට කෙටියෙන් සඳහන් කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ එතන දක්වන්නේ හරියට අර කරිවිල ඇටයක් කුඹ ඇටයක් එහෙම පැල කරාම ඒ වගේම තිත්ත ලැබු ඇටයක් ආදියක් පැල කරාම ඒකට උරා ගන්න ඒ පටවි රසය ආපෝ රසය දිය සීරාව ඒ හැම එකකින්ම ඇති වෙන්නේ තිත්ත ඵලයක්. ඒව තිත්ත බවටපත් වෙනවා. අන්න ඒ විදිහට මිත්‍යා දිෂ්ටි අනුව ගීච්චේ වේවන් ඒ විදිහටයි ඊළඟට සම්මා දිට්ඨිය ගැනත් ඒ වගේම ප්‍රකාශ කරන සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ පුරිස පුග්ගලස්ස යංචේව කාය කම්මං යංච වචී කම්මං යංච මනෝ කම්මං යතහ දිට්ඨි සමත්තං සමාදින්නම් යාච චේතනා යාච පත්තනා යෝච පනිදීයේච සංස්කාරා ඒ විදිහට සබ්බේතේ ධම්මා ඉත්තාය කන්තාය හිතාය මනාපාය සුඛාය සංවත්තන්ති කියලා. එහෙනම් එකක්ම ඉෂ්ඨ කාන්ත මනාප තත්වයටපත් වෙනවා. මක් නිසාද? සංකීස හේතු දිට්ඨි වික්ඛවේ භද්දිකා. ඒ දෘෂ්ටිය භද්‍රයි. යහපත්. මොන ඒ කාරණේ නිසා තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර අනිකුත් සියලුම අනික් ධර්ම කොටස වල නැති විශේෂ ලක්ෂණය දෘෂ්ටියම පෙරට වීම. මක් නිසාද? ඒ පුද්ගලයෙකුගේ సంతානයේ පූර්ණ ප්‍රතිසංවිධානයකට දෘෂ්ටියම මුලට ගත යුතුව තිබෙනවා. ඒ දෘෂ්ටි අනුව තමයි හිතවිලි, හිතවිලි අනුව තමයි වචන, වචන අනුව තමයි ක්‍රියා, ක්‍රියා අනුව අනේ විදිහට ඒ අනුව මුළු ජීවිකාව, ඒ අනුව අනිකුත්තර භාවනා වශයෙන් නැතිවන සම්මා වායාම සති සමාධි හැටියට දක්වන ඒ ගුණ ධර්ම. ওই අනුව අර සම්මා දිට්ඨිය පෙරට වීම ගැන විශේෂයි මේ සම්මා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒ වගේම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තවත් විශේෂණයක් ලැබෙන්නේ බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට හඳුන්වලා තියෙන ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම ගතමයිසා මේ මධ්‍යම ප්‍රතිපදා තථාගතයන් අපි සම්බුද්ධ ආදි වශයෙන් එතන කියවෙන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වලා තිබීම ඒකත් බොහොම නිතර කාටත් වගේ ප්‍රකට කාරණයක්. නමුත් ඒකේ මූලික අදහස සමහර විට වරදවල වටහා ගන්න ගතියක් තිබෙනවා. දැන් මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ අන්ත දෙක හැටියට දක්වන්නේ කාමසුඛල්ලිකානුයෝගියත් අත්තිකිලමතානුයෝගියත්. මේ දෙකට අතර තිබෙන මැදුම් පිළිවෙතක් මධ්‍යම ප්‍රතිපදාවක් හැටියටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාන් වහන්සේ එතන ඉදිරිපත් කළ තිබෙන්නේ. මේ මධ්‍යම මැදුම් කියලා කියනකොට මේ සාමාන්‍ය අදහසක් තිබෙනවා අර කාමසුඛල්ලිකානුයෝගයෙන් 150කුත් අත්තිකිලමතානුයෝගයෙන් 150කුත් අරගෙන કૃත්‍රිම වශයෙන් සංයෝග කරාම බද්ධ කරාම මධ්‍යම ප්‍රතිපදාවක් ලැබෙනවායි ආර්ය අෂ්ටාංගික මාර්ගයක් ලැබෙනවායි කියලා එහෙමත් කෙනෙකුට සමහර විට හිතෙන්න පුළුවන්. නමුත් මෙතන තිබෙන්නේ ඊට වඩා ගැඹුරු අදහසක්. ඇත්ත වශයෙන්ම මේ මහා චත්තාරීක සූත්‍රයෙන්ුත් අපිට මේ මධ්‍යම ප්‍රතිපදාවේ ඒ ගැඹුරු අර්ථය මතු කර ගන්න පුළුවන්. මේක මධ්‍යම ප්‍රතිපදාවක් වෙන්නේ අර විදියට අර බද්ධ කිරීමක් නිසා නොවේ. 150ක් අරගෙන ඒ විදියට අර දේශපාලනවල කෙරෙන්න වගේ ඒ විදිය සංයෝග කිරීමක් නොවේ. මෙතන තිබෙන්නේ අර ඒ කාමසුකල්ලිකානුයෝගයට යටින් තිබෙන දෘෂ්ටියත් අත්තිකිලමතානුයෝගයට යටින් තිබෙන දෘෂ්ටියත් ඒ දෘෂ්ටි දෙකම ප්‍රතික්ෂේප කරලා ඒ දෘෂ්ටි දෙකෙන් සිදුවෙන්න පුළුවන් ඒ නොමගයම් බලක්වලා පුදුම විදිහේ මැදුම් මගක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ඉදිරිපත් කරන්නේ. මේක තව ටිකක් පැහැදිලි කරගත්තොත් ඔන්න අපිට කියන්න පුළුවනි අර කාමසුකල්ලිකානුයෝගයට කෙනෙක් නැඹුරුවන්නේ නාස්තික දෘෂ්ටියේ පිටලයි. ඒ කියන්නේ මෙතනින් එහාට උත්පත්තියක් නැහැ, ඉන්න හැටියට ජීවත් වෙන කතාවක් ඕන හැටියට ඒ පෞපින් පිළිබඳ සැලකිල්ලක් නැතිව ජීවත් වුණාට වරදක් නැහැ කියලා ඒ උච්චේ දෘෂ්ටිය. ඒ කියන්නේ උච්චේ දෘෂ්ටිය තිබෙන එක නාස්තික දෘෂ්ටිය කියලා ගත්තාම වඩාත් පැහැදිලි වෙනවා. නාස්තික කියලා කියන්නේ නැත කියලා කියන එක. දැන් අප අර දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියනකොට එතන කියුනේ ඇත කියන එක. අත්තිදින්නම් අතීඨං අතිහුතං අති සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකෝ ඵලං විපාකෝ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ අත්ති මාතා අත්ති පිතා ඔය විදිහට අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මග්ගතා සම්මපටිපන්නා යේයි මං ච ලෝකං පරංච ලෝකං අභිඤ්ඤා සච්චිගත්වා පවේදෙන්ති ආදී වශයෙන් මෙලොවක් දානීය ඇත, දන් දීම කියලා දෙයක් ඇත, යාග හෝම ආදිය කියලා තේවයි ආනිසංස වශයෙන් අවිපාක වශයෙන් දෙයක් ඇත කියන එකයි. ඊළඟට පව් ඇත, පින් ඇත, මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත ආදී වශයෙන් ඒ කුසල් කිරීමට උපකාර වෙන පදනම් වන එක්තරා උපන්‍යාස එහෙම නැත්නම් එක්තරා මත සමූහයක් මේ කම්මස්සකතා තමාගේ කර්මය තමාට අයිති කියන ඒ අදහස මතු කර දෙන අදහස් කීපයක් මේ කම්මස්සගත සම්මාදිට්ඨියේ තිබෙන්නේ. අරෂ්ටාංගික මාර්ගයේ අර අපි සඳහන් කළ ඒ සාසව පුණ්‍ය භාගයේ පක්ෂය. නමුත් අර නාස්තික දෘෂ්ටියේ තියෙන එකේම අනිත් පැත්ත නැත නැත කියන එක. එතකොට අර පටිච්චසමුප්පාද විග්‍රහයේදීත් අපි මෙන්න මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳ අදහස ගැන සෑහෙන පමණ කාරණා සඳහන් කළා. ඒකයි අර දාර්ශනික පැත්තකින්. දැන් මෙතන මේ ආචාර විද්‍යාත්මක පැති ආචාර ධර්මය අනුව කල්පනා කරලා බැලුවත් ඒ විදිහේ දෘෂ්ටි මාත්‍රයෙන් කෙනෙකුට මේවායින් මිදෙන්න බෑ. මක් නිසාද? මේක සාසව, මේකම ආශ්‍රව සහිතයි. ඒ ආශ්‍රව තිබෙන තාක් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව, පුද්ග සත්‍යා තුල තිබෙන තාක් දෘෂ්ටි මාත්‍රයෙන් ඒවායේ විපාක වලින් ගැලවෙන්න බෑ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ කම්මසගත සම්මාදිට්ඨිය ඒවට තැනක් දුන්නේ. මේ ඇත ඇත අර නාස්තික දෘෂ්ටිය කාමසුකල්ලිකානියෝග මාර්ගයේ යන ඒ උච්ඡේද දෘෂ්ටි, එහෙම නැත්නම් නාස්තික දෘෂ්ටි ගත්ත අය නැත 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 කියලා කියන පෙළට බුදුරජාණන් වහන්සේ ඇත ඇත කියලා කියන්න පටන් ගත්තා කියන ඒ මතය ඉදිරිපත් කළා. ඔන්න එතකොට ඒක පැත්තක් එයින් සංසිඳුණා. ඊළඟට අනිත් පැත්ත බලමු. මෙතනින් නැවතුනේත් නෑ බුදුරජාණන් වහන්සේ. අනිත් පැත්තේ මේ අරියා දැන් මෙතන කියවුණා විශේෂයෙන්ම අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මේ ආර්ය අනාශ්‍රව අර අතන සාස්ත්‍රව මෙතන අනාශ්‍රව. අර සිතට ගලාගෙන එන ආශ්‍රවයන් යම් අවස්ථාවක ඒවා මැඩලන්න පුළුවන් ශක්තියක් ඇති වුණා නම් එහෙනම් අර ලෝක සම්මත වලට යට වෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඒ ලෝකුත්තර මොහොතේදී ඒක ඊටාත්ම සියුම් කාරණයක් මෙතන තිබෙන්නේ. එතෙන්දී ඊළඟට එතන නිවන නිරෝධයයි බලන්නේ. ඒ එතෙන්දී නිරෝධයට මුහුණ දීලයි ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්නේ. අර කම්මස්සගත සම්මාදිට්ඨිය සමුතේ පැත්තට මුහුණ දාලා මේ අරිය අනාසව ලෝකුත්තර මග්ගංග නමින් දක්වන මෙන්න මේ මාර්ග සම්මාදිට්ඨිය නිරෝධයට මුහුණ දාලා. ඒක නිසා තමයි විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, බොස්සග්ග පරිණාමං කියලා කියන්නේ. ඒ නිවන අරමුණු කර ගැනීම නිසා තමයි ඉඩක් තිබෙන්නේ අර අනිමිත්ත, අප්පණීත, ශුඤ්ඤත. අප මේව ගැන හුඟක් කතා කර කලින් දේශනවලයි සමහර විට මේ දේශනා ඒ දේශනා ඇහෙන අවස්ථාවල සමහර කෙනෙකුට බයකුත් ඇති වෙන්න පුළුවන්. කෝ එතකොට අම්මා අපට මමෙක් පියෙක් නැහැ නේද, මොකක්වත් නැහැ නේද කියලා ඒ බයක් පවා ඇති වෙනවා ශූන්‍යතාව කියන වචනේ ඇසෙනකොට. මේ අර කාරණේ හරියට වටහා නොගැනීම නිසා මේ මැදුම් පිළිවෙතේ ගැඹුරු දන් මෙතනින් හෙළි වෙනවා. අර සාස්ත්‍රව පුණ්‍ය භාගිය අපුණ්‍ය නෙවේ. අපුණ්‍ය වලට ඉඩ දෙනව නම් බුදුරජාන් වහන්සේට අර නාස්තික දෘෂ්ටිය කියන වගේ කියන්න තිබුණා. මෙලොවක් නැත, පරලොවක් නැත, මවෙක් නැත, පියෙක් නැත කියලා. නමුත් කර්මයේ ධර්මතාව අනුව සම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්ම යෝනිය ආදී වශයෙන් බුදුරජාන් වහන්සේ කර්මය ගැන ප්‍රකාශ කළ කාරණේ අනුව අර අවිද්‍යාව තෘෂ්ණාව ඇති තාක් සත්වයා ඒ තමන් ගත්ත සම්මුතිය උඩ ඉඳලා අර කර්ම රැස් කරනවා. ඒවට විපාක ගෙවන්න ඕන, ඒවා විපාක විඳින්න වෙනවා. අන්න ඒක නිසා ඒ සාහස්ත්‍රව පුණ්‍ය භාගිය අපුණ්‍ය පැත්තට නෙමෙයි පුණ්‍ය. ඒක පුණ්‍ය භාගිය පින් පැත්තට හුරු ආශ්‍රව සහිත නමුත් පින් පැත්තට හුරු උපදි විපාක ගෙන දෙන සංසාරයේ හොඳ භවභෝග සම්පත් ආදී වශයෙන් එහෙම නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් හොඳ ආත්ම භව පවා ලබා දෙන අන්න උපදි විපාක. ඒක හොඳයි ඒ මහල මට්ටමේ. නමුත් ඒ සම්මාදිට්ඨිය හොඳයි අර උච්ඡේද දෘෂ්ටියට වැඩිය. ඊළඟට අනිත් පැත්තට එහෙම රැඳිලා ඉඳලත් බෑ. මේ භවයෙන් මිදීමකුත් තිබෙන්න ඕන. අන්න ඒක තමයි මේ අරියානාසවා ලෝකුත්තරා මග්ගංගා. එතෙන්දි තමයි අර අනිමිත්ත, අප්පණීත, ශුඤ්ඤත මේ වායේ මේ නිමිති ගැනීම යම් අවස්ථාවක හිතෙන් අහක් කරගත්තා නම් මේ වායේ ප්‍රණිධි ඇති කර ගැනීම මේවා මේ ආත්ම වශයෙන් මේ වසවත්තන වශයෙන් කල්පනා කරන්නේ නැතුව අනාත්ම වශයෙන් සලකනවා නම් උහුම සලකලා අනිමිත්ත, අප්පණීත, ශුඤ්ඤත කියන විමුක්ඛ මතු කර ගැනීමෙන් තමයි මේ නිරෝධය නිර්වාණය මේ භව නිරෝධය ලබා ගන්න පුළුවන්, නිවන ලබා ගන්න පුළුවන්. ඒකටත් ඉඩ තිබෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඔන්න දැන් හෙළි වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් මඟක් කියන්නේ මක් නිසාද කියලා. එහෙම නැතුව අර අරකින් දැන් ඔය සමහර විට යෝගී ජීවිතයේ පව ඔය ප්‍රශ්නේ පැන නගිනවා. අර ගක්ම මහන්සි වෙලා උත්සාහ කරනවද, එහෙම නැත්නම් අර හොඳට සැප පහසු ඇතිව ජීවත් වෙනවද, ඔය දෙකට මැදින් තියෙන එකයි මේ මධ්‍යම ප්‍රතිපදාව කියලා සමහර විට කෙනෙක් හිතනවා. නමුත් මේක ගැඹුරු පක්ෂය මෙතනයි තිබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔය කියආපු ඔය දෙආකාර විග්‍රහය ඇතුළින් අපිට මතු කර ගන්න පුළුවන් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකේ මූලික අදහස. උන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ ගැඹුරු නිසාම තමයි බුදුරජාණන් වහන්සේ අර අග්ගප්පසාද සූත්‍රයේ අනුත්තර නිකායේ අග්ගප්පසාද සූත්‍රයේ දේශනා කළ තිබෙන්නේ යාවතා භික්ඛවේ ධම්මා සංඛතා අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ තේසං අගං අග්ගං අක්ඛායති. ලෝකේ යම් තාක් සංඛත ධර්මයෝ වෙද්ද ඒවා අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රයයි සැලකේ. ආර්යෂ්ටාංගික මාර්ගයේ සංකත තමයි. ඒක නිසා තමයි අපි අර හේතුප්‍රත්‍ය අනුවර සම්බන්ධයක් එහෙමත් දැක්ුවේ. නමුත් ලෝකයේ අතීතයක් සංකත දේවල් වලින් සංකතය හොඳ නැහැ තමයි. නමුත් මේ සංකතය උපකාර කරගෙන අසංකත ගාමී මාර්ගයයි මෙතන දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මේක තමයි මේ බුදු කෙනෙක්ම විසින්ම ලෝකයාට පෙන්වුම් කළ හැකි තාමත්ම සියුම් සත්‍ය, ගැඹුරුම සත්‍ය. මේක පහසුවෙන් කෙනෙකුට සොයා ගන්න බෑ. මක් නිසාද ප්‍රශ්න පටලවා ගන්නවා, එක්කෝ ඒකාන්තයකට යනවා, උච්ඡේද දෘෂ්ටිය රැඳෙනවා. උච්ඡේද දෘෂ්ටිය නාස්තික දෘෂ්ටි අනුව ගිහිලා කාමසුකල්ලි කාණියෝ ගාන්තයට යනවා. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය අරගෙන මේක ගලවා ගන්න මේ අත්තකිල මතානියෝගයට නැඹුරු වෙනවා. ශාස්ත්‍රීය දෘෂ්ටිය මේ යම්කිසි ආත්මයක් තිබෙනවා මේක වෙන් කර ගන්න ඕන මේ අනිත් දේවල් වලින් කියලා. මේ මෙතන බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහ පුදුම ධර්මයක් මෙතනින් පේන්නේ. අප මේ කාරණේ අමුතුවේ මේ දේශනේදී මෙහෙම ප්‍රකාශ නොකළත් කලින් අවස්ථාවල ඔය දැලිපිහ මැදී මාදී උපමා වලින් පෙන්වෙත් ඒකමයි. මේ හැම එකකම අරති වෙනවා අල්ලගන්නේ නැති ගතිය. අල්ලගන්නේ නැති වර අතම්මයතාව වශයෙන් සඳහන් කළෙත් ඒකයි. එකක් එකකට, එකක් තව එකකට, ඒ තවත් එකකට, ඒ තවත් එකකට ඔය විදිහට උපකාර කරගෙන තල්ලු කර ගැනීම රත විනීත උපමා ආදීන් දැක්ුවෙත් ඒකමයි. මේ මධ්‍යම ප්‍රතිපදාවමයි. මක්නිසාද මෙතන අර විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං වස්තග්ග පරිණාමි. වැඩෙත් කෙරෙන්න ඕන. ඒකට මේවත් මේව ප්‍රයෝජනට ගන්න සිද්ධ වෙනවා සාංසාරික ජීවිතේ. නමුත් ඒව අල්ලගන්නේ නැහැ. ඒවයි බැඳෙන්නේ නැහැ. එකකින් අනිත් එක තල්ලු කරලා දානවා. ඔන්න ඔය ඕකමයි මධ්‍යම ප්‍රතිපදාව. එතකොට මේ හැම එකක්ම මේ සංකල්පණය වෙලා තියෙනවා, සම්පූර්ණ වෙලා තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම ක්‍රමානුකූලයි කියලා අපි සඳහන් කළේ ඒ නිසයි. මේ කොටස් එක එකක අභ්‍යන්තර සංවිධානයත් මහ පුදුමයි. මුලින් ඉඳලාගට බැලුවත් මේක හරියට අර නිරෙන්චි පෙතක වගේ එක පැත්තකටත් හොඳ සම්බන්ධයක් තියෙනවා. ඊළඟට සමහර ඒවා මැදින් ඉඳලා විග්‍රහ කරගෙන දෙපැත්තට විග්‍රහ කළ බැලුවත් එතනත් පුදුම සම්බන්ධතාවක් තිබෙනවා. සමහර ඒවා වැදගත්ම දේ අගටයි තිබෙන්නේ. අරවා මෝරගෙන ගිහිල්ලා ඒ ශ්‍රේෂ්ඨම දේ අගටයි තිබෙන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊටත් වඩා මේ පුදුමන්දමට මේ සම්මාදිට්ඨිය පෙරටු කරගෙන සම්පූර්ණ බුද්ධලෙගුවේ సంతානේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කරගන්න ආකාරය පෙන්눔 කළ තියෙන එපණක් නොවේ. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ මග්ග සංයුක්තයේ හරියට ආකාශ සූත්‍රයේ හරියට ආකාශයේ නොයෙකුත් ආකාරයේ වාතයන් හුලං හමනවා. නැගිරින පැත්තෙන් එන හුලං, බටහිර පැත්තෙන් එන හුලං, උතුරු පැත්තෙන් එන හුලං, දකුණු පැත්තෙන් එන හුලං, සීතල උෂ්ණ හුලං වෙන ඔයිකුත් වාතයන් හමනවා. අන්නේ වගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් තුල තිබෙනවා අර අනිකුත් බොජ්ජංග සියල්ලම. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනකොට සතර සතිපට්ඨානියත් වැඩෙනවා, සතර සම්මප්පාදානියත් වැඩෙනවා, සතර ඉද්ධිපාදියත් වැඩෙනවා, ඉන්ද්‍රිය පහත් වැඩෙනවා, බල පහත් වැඩෙනවා, බොජ්ජංග පහත් වැඩෙනවා. ඒ වෙඩෙන්නේ කතංච ඒක කොහොම වෙනවද කියලා දක්වනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒව වැඩෙන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය අර විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමින් කියලා කියාපු ආකාරයට වඩන්න ඕන. නිවන අරමුණු කරගෙන අර එකක්වත් අහක ගියේ නැහැ. එතකොට ඒවයින් ආපු ශක්ති සම්පූර්ණ මේක ඇතුලේ තිබෙනවා. ඒක නිසා තමයි දැන් බුදුරජාණන් මෙතන තිබෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුදුමන්ද මේ සම්බන්ධීකරණයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. අර සියලුම ධර්ම සමූහය සම්බන්ධ කරලා ඒව එක්කම මේකට ඇතුල් වෙලා තිබෙනවා. මේක තව දුරටත් ඔය හෙලි වෙන වටිනා සූත්‍රයක් තමයි මහා සලායතනික සූත්‍රය. මේ මහා සලායතනික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළෙම අනිකුත් ඒ ධර්ම සමූහය ගැබ් වෙලා තියෙන ආකාරය. මේ මහා දැන් අපි කලින් සඳහන් කළා නිවන ගැන කියනකොට නිවන කියන කියන්නේ සලායතන නිරෝධයයි කියලා. සලායතන නිරෝධය නිවන නම් මේ නිවනට උපකාර වන මාර්ගයත් මේ සලායතන ආශ්‍රයෙන්ම දැක්විය හැකිව තිබෙන්න ඕන. ඒක ඒ වගේම දැක්විය හැකි. ඒ නිසා තමයි මහා සලායතනික සූත්‍රයේ බුදුරජාන් වහන්සේ පෙන්නුම් කරන්නේ. එක පැත්තකින් මේ සංසාර දුක ඇති වෙන ආකාරයත් මේ සලායතන මුල් කරගෙනම පෙන්නුම් කරනවා. ඊළඟට මේකෙන් තියෙන ගැලවුම් මාර්ගයත් මේ සලායතනෙ මුල් කරගෙන පෙන්නුම් කරනවා. චක්කුම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං රූපේ අජානං අපස්සං යථාභූතං චක්කු සම්පස්සං චක්කු විඥානං අජානං අපස්සං යථාභූතං චක්කු සම්පස්සං අජානං අභූතං අපස්සං යථාභූතං යම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථාභූතං චක්කුස්මින්පි සාරජ්ජති රූපේසුපි සාරජ්ජති චක්කු විඥානස්මින්පි විඥානස්මින්පි සාරජ්ජති චක්කු සම්පස්සේපි සාරජ්ජති යම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛමස්කං වා තස්මින්පි සාරජ්ජති තස්ස සාරත්තස්ස සංයුත්තස්ස සම්මූලස්ස ආදී අස්සාදානුපස්සිනෝ ආයතින් පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡanti තස කායිකාපි දර්ථා පවද්ධanti තස තණ්හාචස්ස පෝනෝ භවිකා නන්දිරාගසහගතා తත්‍ර తත්‍රාභිනන්දිනී සාචස්ස පවද්ධති තස කායිකාපි දර්ථා පවද්ධanti චේතසිකාපි දර්ථා පවද්ධanti කායිකාපි සන්තාපා පවද්ධanti චේතසිකාපි සන්තාපා පවද්ධanti කායිකාපි පරිලාහා පවද්ධanti චේතසිකාපි පරිලාහා පවද්ධanti සෝ කාය දුක්ඛම්පි චේතෝ දුක්ඛම්පි පටිසංවේදීති කියලා ඔන්න සම්පූර්ණයෙන් මේ සංසාර දුක්ඛය සලායතනෙ ආශ්‍රය කරගෙන බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා සලායතනය පිළිබඳව ඒ කියන්නේ ඇස පිළිබඳව ඇස හරියාකාර යථාභූත වශයෙන් නොදන්නේ නොදක්නේ චක්කුම්බිකේ අජානං අපස්සං ඒ වගේම රූපයන් ඊළඟට චක්කු විඥාණය චක්කු සම්පස්සය නිසා යම් සැප දුක් නොදුක් නොසුව වේදනාවක් වේද එයද යථාභූත වශයෙන් නොදක්නා පුද්ගලයා ඒ ඇසෙහි ඇලෙනවා ඇස පිළිබඳව ඇලෙනවා රූපයන්හි ඇලෙනවා ඇස පිළිබඳ චක්කු විඥාණයෙහි ඇලෙනවා චක්කු සම්පස්සය ඇලෙනවා ඒ පිළිබඳ වේදනාවල ඇලෙනවා එබඳ එසේ ඇලුනා වූ සාරත්තස සංයුත්තස සම්මූලස්ස කියලා යදෙනවා පද තුනක් ඇලුනා වූ වෙලුනා වූ මුලා වූ ඒ පුද්ගලයා අස්සාදානුපස්සිනෝ එහි ආස්වාද පක්ෂය දකිමින් වාසය කරනකොට මේ පංච උපාදානස්කන්ධයේ උපාදානස්කන්ධ පහ එකතු වෙන්න පටන් ගන්නවා අර පෝනෝ භාවික නන්දි රාග සාගත තත්‍රාභිනන්දිනී නමින් හඳුන්වන ඒ තන තන සතුටු වෙන ඒ පුනර්භවයගෙන දෙන තණ්හාවත් වැඩෙනවා ඒක ඒ හේතු කරගෙන ඒ තනත්තාගේ කායික විඩාවන් කායික පරිලාහයන් සන්තාපයන් එහෙම එකක්ම වැඩෙනවා කාය දුක්ඛයත් ඇති වෙනවා චේතෝ දුක්ඛයත් ඇති වෙනවා ඔන්න ඔය විදිහට ඒ සාංසාරික ස්වභාවය ඇති වෙන සාංසාරික දුක්ඛ සමූහයම සලායතන ආශ්‍රය නැති වෙන ආකාරයේ පළමුවෙනි බුදුරජාණන් වහන්සේ පෙන්වු කරනවා ඒ සූත්‍රය අනිත් කොටස අප ඊළඟ කාල වේලා අඩු නිසා ඊළඟ දවසට තබනවා තාවතා චම්හි සම්පතං සම්පතං සම්පී දේවං දන්තු සම්පතිපත්ති තාවතා චම්හි සම්පතං සම්පතං දේ භූතාන් දන්තු සම්පත් සිද්ධායිතා